SBS live streams and podcasts are supported by advertising.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතර තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට. ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්.
සෑම වසරකම පුරුෂ සෞඛ්‍ය ගැටලු සහ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානයක් යොමු කෙරෙන වාර්ෂිකව සිදු කෙරෙන නොවැම්බර් මොවෙම්බර් වැඩසටහනත් මේ කාලය තුලදී ක්‍රියාත්මක වෙනවා. බොහෝ විට මෙම වැඩසටහනේ එන උඩු රැවුල සලකුණ බොහෝ දෙනෙක් මේ වන විට දැකලත් ඇති. කොහොම නමුත් මේ මොවෙම්බර් වැඩසටහන මගින් උඩු රැවුල වැවීම ඔස්සේ පුරස්ති පිළිකා, වෘෂණකෝෂ සම්බන්ධ පිළිකා මෙන්ම පුරුෂ මානසික සෞඛ්‍ය, ඒ වගේම සියදිවි නසා ගැනීම වැනි ගැටලු පිළිබඳව දැනුවත් කිරීම තමයි සිදුවන්නේ. ඒ වගේම මීට සමගාමීව විවිධ චැරිටි එහෙමත් නැත්නම් පුණ්‍යායතන කටයුතුත් සිදුවනවා. කොහොම නමුත් අද මීට සමගාමීව පුරුෂ මානසික සෞඛ්‍ය සහ සියදිවි නසා ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් තමයි SBS සිංහල සේවයෙන් අපි අවධානයක් යොමු කරන්න කල්පනා කරේ. මේ සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දවසේදී අපත් සමග සම්බන්ධ වන්නේ මනෝවෛද්‍ය රෙජිස්ට්‍රා චමීර වීරසේකර වෛද්‍යතුමන්. අයිබෝන් කියලා ඔබ පිළිගන්නවා චමීර SBS සිංහල සේවයට?
අයිබෝන් නිපුන.
හොඳයි වෛද්‍යතුමනි, එහෙමනම් මේ සාමාන්‍යයෙන් පුරුෂ පාර්ශවයේ අතර දක්නට ලැබෙන බහුල මානසික සෞඛ්‍ය ගැටලු මොනවද කියන කාරණාවත් එක්කම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
ඔව් නිපුන, ගොඩක් වෙලාවට මේක දෙපාර්ශවයටම පොදුයි. ඒ වුණාට අපි අද දැන් පිරිමියා ගැන ගොඩක් කතා කරන හින්දා මේන්ලි අපි දෙක තුනක් ගැන ફોકસ කරොත් හොඳයි කියලා මට හිතුණා. එකක් තමයි ડિપ્રેશન කියන එක. අපි ડિપ્રેશન කියලා ගත්තොත් සිංහලෙන් අපි විෂාදය කියලා කියනවා. අනිත් එක තමයි සබ්ස්ටන්ස් ඇබියුස්. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වලට පාවිච්චි වීම සහ ඇල්කොහොල් මත්පැන් වලට යොමු වීම. ඒ දෙක ඇත්තටම ප්‍රධාන වශයෙන් කතා කරොත් හොඳයි කියලා හිතුණා. ඊට අමතරව තවත් දේවල් ගොඩක් තියෙනවා. මේ අනිත් මානසික රෝග ගත්තම ඇන්සයිටි, ස්කිසොෆ්‍රීනියා, ඊට පස්සේ පර්සනැලිටි ඩිසෝඩර්ස්, ඒවා ඒ සියලුම රෝග පිරිමියාට ගෑනුවට වගේ පිරිමියාටත් එක විදිහට බලපානවා.
ඔවයිද චමීර, දැන් මේ යම් පුද්ගලයෙකු මේ ආකාරයෙන් මානසික ගැටලුවකින් පෙළෙන බවට සෙසු පිරිස කොහොමද හඳුනාගන්නේ? ඒ වගේම ඔවුන් මොන වගේ රෝග ලක්ෂණද පෙන්වන්නේ කියලා අපි මේ ළඟට කතා බහ කරමු.
ඔවුනිපුන, සාමාන්‍යයෙන් මානසික රෝගයක් තියෙද්දී අපිට ප්‍රධානම දේ අපි හිතුවොත් එයාගේ එක දෙයක් ගැන අපි අවධානය යොමු කරනවා නම් එයාගේ සාමාන්‍ය හැසිරීමේ වෙනසක් දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් ඉන්න පුද්ගලයා නෙවෙයි, වෙනස් බිහේවියර්ස් අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන් කියනවා නම් එයාගේ මූඩ් එක වෙනස් වෙන්න පුළුවන්, වෙනදට වඩා එයාට තරහ යන්න පුළුවන්, වෙනදට වඩා එයා හිතන්න ගන්නවා, වෙනදට වඩා එයා අනික් අයත් එක්ක කතා කරන එක අඩු වෙන්න පුළුවන්, කල්පනා කරනවා, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් එයා රස්සාවක් කරනවා නම් එතන රස්සාව කරන තැන එයාගේ වැඩ ටික හරියට කරගන්න නැති වෙන්න පුළුවන්. වෙනදට වඩා කම්මැලි ස්වභාවයක් සහ නිකන් එයා ඇඟට පණ නැතුව පණ නැ වගේ දේවල් කියන්න පුළුවන්. එහෙම නැත්නම් මට එනර්ජි එකක් නැහැ කියලා අපි කියනවා, එහෙම දෙයක් කියන්න පුළුවන්. ඊට අමතරව එයා වෙනදා ආසාවෙන් කරපු දේවල්, අපි දන්නවා අපි විවේක වෙලාවට අපි මොනවද මූවි එකක් බලනවා, නැත්නම් එළියට යනවා, එහෙම නැත්නම් මොන හරි ස්පෝර්ට් එකක් ප්ලේ කරනවා, ඒ වගේ තමන් වෙනදට ආසාවෙන් කරපු දේවල්, ඒවා සම්පූර්ණයෙන්ම නවත්තන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒ කරන ප්‍රමාණය අඩු වෙන්න ඉඩ තියෙනවා. ඔය වගේ ලක්ෂණ දකින්න ලැබෙනවා. ඊට අමතරව එයාගේ නිින්ද සාමාන්‍යයෙන් වෙනස් වෙන්න පුළුවන්. එතකොට සමහරවල්ලාට ගොඩාක් වෙලාවට වෙන්නේ නිින්ද අඩු වෙන එක තමයි වෙන්නේ. නිින්ද වැඩි වෙන්නත් පුළුවන් සමහරවල්ලාට. සාමාන්‍යයෙන් ડિප්‍රෙෂන් වගේ තත්ත්වයකදී අපි දකින්නේ නිින්දේ යම් කිසි අඩුවීමක්. එයා ගොඩක් රෑ වෙනකන් නිදා ගන්න නැතුව ඇඳේ ඉන්නත් පුළුවන්. නිින්ද පටන් ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උදේ පාන්දර 4ට විතර හැරලා ඇඳේ ඉඳන් කල්පනා කර කර ඉන්නත් පුළුවන්. මුළු රෑම හැරලා ඉන්නත් පුළුවන්. ඒ වගේ වෙනසක් වෙන්න පුළුවන් නිින්දේ. ඊට අමතරව ඈම කණ එක, ඒ කියන්නේ යාගේ ඇපිටයිට් එක වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එන්නේ ඇපිටයිට් එක අඩු වෙනවා. එහෙම නැත්නම් ඇපිටයිට් එක වැඩි වෙන මානසික රෝගات තියෙනවා. අපි දැන් ඊටින් ඩිසෝඩර්ස් වගේ කතා කරොත් ඒ වගේ දේක ඇපිටයිට් එක වැඩි වෙන්නත් පුළුවන්. තව දෙයක් අපි ගත්තොත් යාගේ මූණේ යාගේ හැඟීම් ප්‍රකාශනය වෙනස් වෙන්න පුළුවන්. දැන් මේක ගොඩක් වෙලාවට අඳුරන එක්කෙනෙක් නොටිස් කරන්න පුළුවන්. යාගේ හැඟීම් වෙනදට වඩා යා වෙනස් විදිහකට මේවා කරන්නේ. එයා අමුතුයි කියලා හිතෙන්න පුළුවන්. ඔය වගේ දේවල් තමයි ඉතින් අපිට ගොඩක්ම ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන්.
හොඳයි, දැන් මේ ආකාරයේ මානසික ගැටලු හෝ පීඩන හේතුවෙන් යම් පුද්ගලයෙකු සියදිවි නසා ගැනීම සඳහා පෙළඹීමටත් හැකියාව තිබෙනවා. ඉතින් මේ ආකාරයෙන් සියදිවි නසා ගැනීම සඳහා යම් පුද්ගලයෙකු පෙළඹුණොත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ මිතුරන්ට හෝ ඥාතීන්ට කොයි ආකාරයෙන්ද හඳුනාගත හැකේ?
ඔව්, ඇත්තටම සියදිවි හානි කර ගැනීම ගැන කතා කරාම ඒක ඉතාම වැදගත් මාතෘකාවක්. සියදිවි හානි කර ගැනීම විශේෂයෙන්ම කියන්න ඕනේ ඒක ඩිප්‍රෙෂන් කියන මානසික තත්ත්වයේදී අපි දකින්න ලැබෙනවා. ඊට අමතරව අනිකුත් මානසික තත්ත්වවලදීත් අපිට ඒක දකින්න පුළුවන්. ඒ වුණාට බහුලව දකින්න පුළුවන් මේ ඩිප්‍රෙෂන් මානසික තත්ත්වයේදී. එතකොට ඒ වගේ කෙනෙක් මම අර කලින් කිව්වා වගේ එක පාටම එයා කරන දේවල් නවත්තලා අනික් අයගෙන් ඈත් වෙලා, ඒ කියන්නේ සමාජයෙන් වෙන් වෙලා, යාළුවන්ට කතා කරන්නේ නැහැ, එයාගේ ගෙදර කීප දෙනෙක් ඉන්නවා නම් එයා කාමරය ඇතුළට වෙලා ඉන්න හදනවා, අනික් අයගෙන් සෝෂලි වෙන් වෙලා ඉන්න හදනවා, ඒ වගේ බිහේවියර්ස් පෙන්වන්න ගන්නවා. ඊට අමතරව සියදිවි හානි කරගන්නේ කෙනෙක් ඒක ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන දේ තමයි ඒක එයා කලින් කායක හරි කියනවා. සමහරට එයා ඉංගියක් දෙනවා එයාගේ යාළුවෙක්ට, එහෙම නැත්නම් පවුලේ ළඟ එක්කෙනෙක්ට, ඥාතියෙක්ට එයා ඉංගියක් දෙනවා, මන්ට මෙන්න මෙහෙම දෙයක් කරන්න හිතෙනවා, එහෙම නැත්නම් මට මෙහෙම මට එපා වෙලා තියෙන්නේ එන්නේ වගේ වේග්ලි එයා මානසිකව අපහසුතාවයක් තියෙනවා කියන එක එයා අඟවන්න පුළුවන් සහ එයා මේ වගේ දෙයක් හිතනවා කියන එක අඟවන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඉන්ඩිරෙක්ට්ලි තමා කියන්නේ. ඉතින් ඒක තමන්ට අඳුර ගන්නත් පුළුවන් මට මෙහෙම දෙයක් හිතෙනවා කියලා. එහෙම නැත්නම් එයා එයාගේ ළඟ ඉන්න කෙනෙක්ට අඳුර ගන්නත් පුළුවන් මේ මෙයා දැන් මෙහෙම සියදිවි හානි කර ගැනීමට හෝ වෙනත් ආකාරයකින් තමාට හානි කරගන්න විදිහක් හිතනවා කියන එක ඒක දැනගන්න පුළුවන්. මේ වගේ කෙනෙක් දැක්කම අපිට ගොඩක් වෙලාවට කරන්න ඕනේ ඒක තමාම හඳුනා ගන්නවා නම් කතා කරන්න ඕනේ තමන්ගේ ළඟ යාළුවෙක්ට, එහෙම නැත්නම් තමන්ගේ ළඟ ඥාතියෙක්ට, එහෙම නැත්නම් තමා විශ්වාස කරන ඕනම එක්කෙනෙක්ට, ඒ කියන්නේ තමන් කියන දේ අහනවා කියලා හිතන ඕනම එක්කෙනෙක්ට කතා කරන්න පුළුවන්. හොඳම දේ දෙන්න තියෙන අවවාදය තමයි කතා කරන්න කාට හරි තමා කියන දේ අහයි කියලා හිතන එක්කෙනෙක්ට. ඒ ඔයාගේ සහකාරය හෝ සහකාරය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ හොඳම යාළුවෙක් වෙන්න පුළුවන්, නැත්නම් අම්මා තාත්තා වෙන්න පුළුවන්, එහෙම කවුරුත්ම නැත්නම් තමන්ගේ වෛද්‍යවරයා ගාවට යන්න පුළුවන්, එහෙම නැත්නම් අපි දැන් ඉස්සරහට කතා කරනවා විවිධ සේවාවන් තියෙනවා අපිට එහෙම උදව්වක් ඉල්ලන්න. ඉතින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. අනිත් එක මතක තියාගන්න ඕනේ සියදිවි හානි කර ගැනීම කියන එක මානසික රෝග වලින්ම එනවා කියලා කියන්නත් අමාරුයි. මානසික රෝගයක් තියෙන්නේ නැතුව සියදිවි හානි කරගන්නත් පුළුවන්. මොකද සමහර ලාවට තමන්ගේ පෙම්වත අපෙම්වතිය හෝ තරහ වෙලා ඒ වගේ දෙයක් වෙලා ඉම්පල්සිව් වෙලා එන්නේ ඒ වගේ අවස්ථාවලදී තමන්ට එහෙම දෙයක් හිතනවා නම් හෝ තමන් හිතනවා නම් තමාගේ ළඟම පුද්ගලයාට එහෙම දෙයක් හිතනවා කියලා වහාම මේ සම්බන්ධයෙන් උදව් කරන්න පුළුවන් කෙනෙක්ට කතා කරන එක තමයි හොඳම දේ. එහෙම නැත්නම් තමාගේ වෛද්‍යවරයා ගාවට යන එක තමයි හොඳම දේ.
හොඳයි වෛද්‍ය චමිට, දැන් මෙවැනි මානසික ගැටලුවකින් පීඩා විඳින හෝ සියදිවි විනාශා ගැනීම සඳහා පෙළඹීමට ඉඩ පවතින පුද්ගලින්ව ඔස්ට්‍රේලියාවේදී යොමු කළ හැකි උපකාර ලබා දෙන ස්ථාන එමත් නැත්නම් ආයතන මොනවද කියලා අපි මීළඟට කතා බහ කරමු.
ඔව්, ඇත්තටම ඔස්ට්‍රේලියාව ගැන කතා කළොත් ඔස්ට්‍රේලියාව ගොඩක් මානසික සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන රටක් සහ ඒගොල්ලන්ගේ ගොඩක් සර්විසස් තියෙනවා මේ මෙන්ටල් හෙල්ත් එකට උදව් කරන්න. ඔගොල්ලෝ අන්තර්ජාලය ඔස්සේ ටයිප් කරලා බැලුවත් මේ නම් දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්න පුළුවන් සහ සාමාන්‍යයෙන් බහුලව අපි යන ආයතන කීපයක් තියෙනවා. මේ හැම ආයතනයකම තියෙනවා හොට්ලයින් එකක්, ඔයගලන්ට කතා කරාම පුළුවන්. ගොඩාක් මේ බොහොමයක් ආයතන වලින් නොමිලේ උපදෙස් ගන්න පුළුවන්. ඊට අමතරව එතනින් එහාට ගිය සේවයක් පවා ඒගොල්ලෝ නොමිලේ සපයන්න ඉදිරිපත් වෙලා තියෙනවා. බියොන්ඩ් බ්ලූ කියන්නේ ආයතනයක්, ඊට පස්සේ ලයිෆ් ලයින් කියලා තව ආයතනයක් තියෙනවා, ඊට අමතරව හෙඩ් ස්පේස් කියලා තවත් ආයතනයක් තියෙනවා. මේ වගේ ආයතන රාශියක නම් ඔස්ට්‍රේලියන් හෙල්ත් ගවර්න්මන්ට් හෙල්ත් වෙබ්සයිට් එකේ ඔයගොල්ලෝ ගියොත් ඔයගලන්ට දැක ගන්න පුළුවන්. එතකොට මේ එක එක ආයතනව එක එක දේවල් වලට විශේෂ වෙනවා. ඒ කියන්නේ සමහර ආයතන තරුණ අයට විශේෂයෙන් කන්සල්ටේෂන්ස් දෙනවා. සමහර ආයතන වෙනත් වයස් සීමා වල අයට එහෙම උපදේශනයක් සපයා දෙනවා. ඒ ආයතනයකට කෝල් කරලා බලන්න. එතකොට ඒගොල්ලන්ට ඩිරෙක්ට් කරන්න පුළුවන් ඔයා කාගාවට දෙන්න ඕන කියන එක. ඒක එක දෙයක්. අනිත් දේ තමයි ඔයාගේ පවුලේ වෛද්‍යවරයා, එහෙම නැත්නම් අපි මෙහි කියන්නේ GP කියලා, ජෙනරල් ප්‍රැක්ටිෂනර් ගාවට ඕනම වෙලාවක යන්න. විශේෂයෙන් ඔයාට හිතෙනවා නම් ඔයාගේ මානසික සෞඛ්‍යයේ යම් කිසි වෙනසක් තියෙනවා, එහෙම නැත්නම් ඔයාට මානසිකව යම් කිසි ප්‍රශ්නයකින් ඔයා පෙළෙනවා කියලා හිතෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ පවුලේ වෛද්‍යවරයාව හම්බවෙන එක. එයා ඉතාම හොඳ දැනීමක් තියෙනවා මානසික රෝගයකින් හෝ මානසික ප්‍රශ්නයකින් පෙළෙන කෙනෙක්ට උත්තර දෙන්නේ කොහොමද සහ එයාට උදව් කරන්නේ කොහොමද කියන එක ඔයාගේ GP හොඳටම දන්නවා. ඒ හින්දා GP ගාවට යන එක ඔප්ෂන් එකක්. ඔයගලන්ට වෙන ඔප්ෂන්ස් වලට අකමැති නම්, එහෙම නැත්නම් හදිසි වෙලාවක නම්, ඒ කියන්නේ රෑ වෙලාවක, එහෙම නැත්නම් ජීප කටක් කරගන්න බෑ ජීප පොන්මට අදදාගන්න බෑ ඔයාට ලොකු ඔයාට හිතන ඔයා ඔයාට මොන හරි කරදරයක් වෙයිද කියලා එහෙම නැත්නම් ඇන්ෂස් එහෙම හිතනොත් ඔයාට ඕන වෙලාවක පබ්ලික් හොස්පිටල් එකක ඉමර්ජන්සි ඩිපාර්ට්මන්ට් එකකට යන්න පුළුවන් හදිසි ප්‍රතිකාරයක කියට. එතකොට ඒකෙදී පෑය 24 පුරාවට මෙන්ටල් හෙල්ත් ක්ලිනිෂන් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මානසික වෛද්‍ය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා වෛද්‍යවරුන්ට අමතරව. එතකොට සාමාන්‍ය වෛද්‍යවරු එතන දිවාව බලලා මානසික වෛද්‍ය පිළිබඳව විශේෂ පුහුණු වෙච්ච පුද්ගලයින්ට ආව යොමු කරනවා ඒ ඉමර්ජන්සි ඩිපාර්ට්මන්ට් එකේ. ඒ හින්දා පෑය 24 පුරාවටම මේ ඔස්ට්‍රේලියානු ගවර්න්මන්ට් එකෙන් මේ සර්විසස් ලබා දෙනවා. ඒ හින්දා ඔයගලන්ට කිසිම ආකාරයක බය වෙන්න දෙයක් නැහැ. හදිසි අවස්ථාවක නම් එහෙම ඉමර්ජන්සි ඩිපාර්ට්මන්ට් එකකට යන්න. ඒව තමයි සාමාන්‍යයෙන් දළ වශයෙන් ඔස්ට්‍රේලියාවේ අපිට ගන්න තියෙන සේවාවන්.
ඔචමිර දැන් වසරකදී ඔස්ට්‍රේලියාව තුළ මෙඩිකේහවුස්සේ මානසික සෞඛ්‍ය උපදේශන කීයක් ලබාගත හැකිද කියන කාරණාවත් යම් අයෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් උත් අවසාන වශයෙන් කතා කරමු.
ඔව් නිපුන. මෙඩිකේයා යටතේ ඇත්තටම ගේන් ගොඩක් ප්‍රමුඛතාවයක් ලබා දීලා තියෙනවා මේ මෙන්ටල් හෙල්ත් සම්බන්ධයෙන්. ප්‍රධානම දේ තමයි මේ මෙන්ටල් හෙල්ත් කෙයාර් ප්ලෑන් කියන එක. සාමාන්‍යයෙන් අපි මෙන්ටල් හෙල්ත් කෙයාර් ප්ලෑන් එකක් ගන්නේ ඒත් ඔබගේ පෞලේ වෛද්‍යවරයා හරහා. මේකට ඔයා මුලින්ම ගිහිල්ලා පෞලේ වෛද්‍යවරයාට කියන්න ඕනේ මට මෙහෙමයි මෙහෙම මගේ මානසික ගැටලුවක් තියෙනවා, මගේ මූඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා, එහෙම නැත්නම් මට නිින්ද යන්නේ නැහැ, මට වැඩ කරගන්න බෑ, මම කල්පනා කරනවා වැඩි, එහෙම නැත්නම් ඔයාගේ මිතුරා හෝ සහකාරියෝ සහකාරි වෙක්කගෙන ගිහිල්ලා පෞලේ වෛද්‍යවරයාට කියන්න පුළුවන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙයාගේ, අපි මොකද කරන්නේ කියලා. එතකොට ඔබගේ GP ඇසස් කරලා බලයි මොකද්ද මෙයාට මානසික ප්‍රශ්නයක් තියෙනවද, GP ට තනියම බෙහෙත් කරන්න පුළුවන්ද, එහෙම නැත්නම් ඔබට මෙන්ටල් හෙල්ත් කෙයාර් ප්ලෑන් එකක් අවශ්‍යද, ඔබට රික්වෙස්ට් කරන්නත් පුළුවන් මට මෙන්ටල් හෙල්ත් කෙයාර් ප්ලෑන් එකක් අවශ්‍යයි කියලා. එහෙම වුණාම ඔබගේ GP ට මෙඩිකේයා හරහා මේ මෙන්ටල් හෙල්ත් කෙයාර් ප්ලෑන් එක දෙන්න පුළුවන්. එතකොට මෙන්ටල් හෙල්ත් කෙයාර් ප්ලෑන් එක දුන්නම සාමාන්‍යයෙන් මෙඩිකේයා තියෙන කෙනෙක්ට අවුරුද්දකට සෙෂන්ස් 20ක් හම්බ වෙනවා මෙන්ටල් හෙල්ත් ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන්. එතකොට මෙන්ටල් හෙල්ත් ප්‍රොෆෙෂනල් වෙන්න පුළුවන් සයිකොලොජිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, සයිකියාට්‍රිස්ට් කෙනෙක්, කවුන්සලර් කෙනෙක්, සෝෂල් වර්කර් වගේ විවිධ මෙන්ටල් හෙල්ත් ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා. එතකොට ඔයාගේ මෙන්ටල් හෙල්ත් කෙයාර් ප්ලෑන් එක අනුව සහ ඔයාගේ අවශ්‍යතාවය අනුව ඒ අදාළ ප්‍රොෆෙෂනල්ට ඔයාව යොමු කරයි. සාමාන්‍ය මුලින්ම ඒගොල්ලෝ දෙන්නේ සෙෂන්ස් 6ක් වගේ තමයි. ඊට පස්සේ අවශ්‍යතාවය අනුව ඊට වඩා වැඩි සෙෂන්ස් ගානක් ඔයාට දෙන්න පුළුවන්. මේවා කාලෙන් කාලයට වෙනස් වෙන වෙලාවලු තියෙනවා. හොඳම දේ තමයි ඔයාගේ GP ගාවට ගිහිල්ලා මේ ගැන ඩිස්කෂන් එකක් එයත් එක්ක කරන්න. එතකොට එයාට ඇඩ්වයිස් කරන්න පුළුවන් එතනින් එහාට මොකද්ද කරන්න ඕනේ කියන එක. ඇත්තටම ශ්‍රී ලාංකික ප්‍රජාව සාමාන්‍යයෙන් මැලිකමක් දක්වනවා කියලා මට හිතෙනවා. විශේෂයෙන් මේ මානසික රෝග සම්බන්ධයෙන් විශේෂයෙන්ම පිරිමි අය හිතෙන්න පුළුවන් මම නෑ, මම මේක දරාගෙන කොහොම හරි ඉන්න ඕනේ, මට කාගේවත් උදව් අවශ්‍ය නැහැ. ඇත්තටම එහෙම දෙයක් නැහැ. මේ ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ මානසික රෝග කියන්නේ අනික් ෆිසිකල් ඩිසීසස් වගේම තවත් එක රෝගයක් විතරයි. ඒක රෝගී තත්ත්වයක් වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. ඒක ඕනම වෙලාවක ඇවිල්ලා තමන්ගේ GP එක්ක කතා බහ කරලා තමන්ට අවශ්‍ය උදව් අරගන්න පුළුවන්. එතකොට මේ අපි දැන් කලින් කියපු මේ mental health services, ඒ වගේම GP, ඒ වගේම ඔයාලට mental health care plan එකෙන් ඔයා හම්බ වෙන professionals ලා ඔක්කොම ඔයාගේ confidentiality එක maintain කරනවා. මගේ advice එක තමයි හැමතිස්සෙම එන්න, උදව්ව කිල්ලන්න. වෛද්‍යවරයා එක පාරක් කතා කරලා විසඳෙන්නත් පුළුවන්, ඊට වඩා උදව්වක් අවශ්‍ය වෙන්නත් පුළුවන්. ඉතින් අනිත් දේ තමයි ගොඩක් ශ්‍රී ලාංකික ප්‍රජාව මෙහි ඉන්නේ සංක්‍රමණික ප්‍රජාවක්. එතකොට ඒගොල්ලෝ ලංකාවේ ඉඳන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා අලුත් ජීවිතයක් ගත කරන්න පටන් ගද්දී ගොඩක් වෙලාවට කල්චරල් ෂොක් එකක් එන්න පුළුවන්, යම් කිසි ස්ට්‍රෙස් එකක් එන්න පුළුවන්. ඊට අමතරව මෙතන මෙහි ඔස්ට්‍රේලියාව ඇතුළත අලුතෙන්ම ජීවිතයක් පටන් ගද්දී එතකොට එතන ප්‍රශ්න වෙන්න පුළුවන්, වර්ක් ප්ලේස් එකේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් ලයිෆ් එක ස්ට්‍රෙස්ෆුල් වෙන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්, ඒක මෙහි අයටත් වෙනවා. හැබැයි අපි දකිනවා සමහරලාට සමහර අය ප්‍රසන්ට් වෙන්නේ නැහැ, සමහර අය ඒවා හංගගෙන ඉන්නවා. ඊට පස්සේ ලෙඩේ වැඩි වුණාම තමයි ඒගොල්ලෝ ප්‍රසන්ට් වෙන්නේ. එතකොට හොඳම වැඩේ තමයි මුල්ම අවස්ථාවේ ඇවිල්ලා අවශ්‍ය උපදේශනය සහ ප්‍රතිකාර ලබා ගන්න. ඒක එතකොට ඔයාගේ ජීවිතයටත් පහසු වෙනවා සහ ප්‍රශ්නය ලේසියෙන්ම විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඒක.
හොඳයි. පුරුෂ සෞඛ්‍ය කැටලු සහ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානයක් යොමු කෙරෙන වාර්ෂිකව සිදු කෙරෙන නොවැම්බර් මොවෙම්බර් වැඩසටහනට සමගාමීව පුරුෂ මානසික සෞඛ්‍ය සහ සියදිවි නසා ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපේ SBS සිංහල සේවයෙන් අවධානයක් යොමු කළේ. මේ සඳහාපත් සමග අද දවසේදී සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් මනෝවෛද්‍ය රෙජිස්ට්‍රා චමීර වීරසේකර වෛද්‍යතුමන්. එමනම් චමීර, ඔබට සමුදෙන ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි නිපුණ මාව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තට.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.